ගරු අනුර කරුණාතිලක ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 16ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාර උඩ මන්ත්‍රීතුමනි, මේ අපරාධයකින් උත්පාදිත වූ දේ පිළිබඳ පනත මේ විදිහට පාර්ලිමේන්තුවට එන්න ඒකට අදාළ පසුබිමක් තිබුණා. අපි දන්නවා මෑත ඉතිහාසයේ විශේෂයෙන් මහ ජනතාව අතරේ හොරාගත් ධනය පිළිබඳ, ඒ හොරාගත් ධනයෙන් උත්පාදනය කරපු වත්කම් පිළිබඳව, ඒවා අත්පත් කරදීම අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වුණා. මම අවධානය යොමු කරන්න කැමති 2021 ඔක්තෝබර් මාසයේ 21 වෙනිදා ඉන්ටර්නැෂනල් කොන්සෝටියම් ඔෆ් ඉන්වෙස්ටිගේටිව් ජර්නලිස්ට් කියන වෙබ් අඩවියේ සඳහන් වෙච්ච එක ලිපියක් ගැන. මේ ලිපියේ මාතෘකාව තමයි ශ්‍රී ලංකා පවර් කපල් පයිල්ඩ් අප් ලක්ෂරි හවුසස් ආර්ට් වර්ක්ස් ඇන් කෑෂ් ඕෆ්ෂෝ ඇස් රයිසින් ෆැමිලි රෝස් ඇන් රෝස්. මේ ලිපියේ ප්‍රධාන වශයෙන් දෙන්නෙක් ගැන කතා වෙනවා. එක්කෙනෙක් හිටපු රාජ්‍ය ඇමතිවරයෙක් සහ ඌගේ සැමියා. ඒ සඳහන් වෙන විදිහට 2012 ඒසියා සිටි කියන පදනම ආරම්භ කරලා, ඒක නව ආරම්භ කළ තියෙන නවසීලන්තේ, මේ අතර මේ පදනම යුනයිටඩ් ස්ටේට්ස් වල ලෝ එන්ෆෝස්මන්ට් ඒජන්සිස් සලකනවා වුල්නරබල් ටු මනි ලොන්ඩරින් ආයතනයක් හැටියට. මේ ආයතනය විසින් කටයුතු ආරම්භ කළා. ඊට පස්සේ එයාලගේ කටයුතු තවදුරටත් සමෝ ආයිලන්ඩ් වලට ව්‍යාප්ත කරනවා. එකක් යුරෝපියන් යුනියන් එක සාමාන්‍යයෙන් මේ දිවයින බ්ලැක්ලිස්ට් කරලා තියෙනවා, අර හාම්පුල් ප්‍රිෆරෙන්ෂල් ටැක්ස් රීජන් හැටියට. එතකොට මම සඳහන් කරා වගේ මේ පදනම මගින් විශාල කලාකෘති ගණන රාශියක් තමන්ගේ අයිතියට අත්පත් කරගන්න කටයුතු කරනවා. අපි දන්නවා ලංකාවේ සුප්‍රකට ජෝඩ් කීට් කලාකරුවගේ චිත්‍ර, ඒ වගේම ඉන්දියාවේ ජෙමිනි රෝයි, ඒ වගේම පීඩා හුසේන් කියන්නේ ඉන්දියාවේ පිකාසෝ හැටියට සැලකෙන දක්ෂ කලාකරුවෙක්. මේ වගේ විවිධ ප්‍රසිද්ධ කලාකරුවන්ගේ කලා කෘති 51ක් වටිනාකම හැටියට ගත්තොත් ඩොලර් මිලියන 4ක විතර ප්‍රමාණයක් මේ පදනම මගින් අත්පත් කරගන්න කටයුතු කරලා තියෙනවා. මේ වගේ කරුණු පිළිබඳ අදහස් දක්වන සැන් ෆ්‍රැන්සිස්කෝ යුනිවර්සිටි එකේ ආර්ථිකමය කලාකෘති සම්බන්ධයෙන් විශේෂඥයෙක් වන මහාචාර්ය ජෝන් සරෝබෙල් කියන විදියට, "It's one of those assets that you can use to diversify your portfolio and assets to pass the value to others." එකෙන මේකෙන් අදහස් කරන්නේ එක් ආකාරයෙන් උත්පාදනය කරන ධනය, ඒක වංචා සහගතව එහෙම නැත්නම් සොරකමින් උත්පාදනය කරන ධනය වෙනත් ආකාරයකට පරිවර්තනය කළා කිසියම් විදියක නීත්‍යානුකූල ධනයක් බවට, නීත්‍යානුකූල වත්තකමක් බවට පරිවර්තනය කරන්න කටයුතු කරන එක. මේ ලිපියෙම සඳහන් වෙනවා මේ අදාළ ඒ රාජ්‍ය ඇමතිවරය සහ ඔහුගේ සැමියා ලන්ඩනයේ අපාර්ට්මන්ට් ගත්ත විදිය, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුකෝබෝගී නිවාස අත්පත් කරගත්ත විදිය සම්බන්ධයෙන්. එවගේම 2009 කොළඹ නගරයේදී පර්චස් 16 ඉඩමක් වටිනාකමින් ඩොලර් මිලියන 1.7ක් අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් 2016 මාර්තුවල මූල්‍ය විසද්ධිකරණ මුල්‍ය විසුද්ධිකරණ පනත යටතේ අදාළ බලතාරීන් විසින් ඔහුගෙන් ප්‍රශ්න කරපු ආකාරය සම්බන්ධයෙන් මේ ලිපියේ සඳහන් වෙනවා. එවගේම මේ ආයතනය විසින් 2020 සිංගප්පූරු බලධාරීන් විසින් මේ ආයතනයට ඩොලර් 793,000ක දඩයක් නියම කරනවා. එකට හේතුව තමයි මුදල් විසුද්ධිකරණයේ ප්‍රතිපත්තිවලට අනුකූල නොවීම සහ මූල්‍ය සහ අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතනයට. එතකොට මේ ලිපියේ මතු කරන කරුණු වලින් අපිට පේන්නේ අර මේ පනතින් ආවරණය කරන්න උත්සාහ කරන ඒ උත්පාදනය කරපු ධනය, හොරකම් වලින් උත්පාදනය කරපු ධනය මහජනතාවගෙන් අපරාධමය තත්ත්වයන් යටතේ උත්පාදිත ධනය වලින් අත්පත් කර ගත්ත ධනය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය. ඒ වගේම තව ලිපියක් සම්බන්ධයෙන් මම අදහස ඔබතුමාට ඉදිරිපත් කරන්නම්. මේක 2021 ඔක්තෝබර් 3 වෙනිදා ඉහතකි ආයතනයේම වෙබ් අඩවිය තියෙන්නේ. රේවන් අපොන්සු කියන ලේඛකයා තමයි ඉදිරිපත් කරන්නේ. මේකෙන් ඉදිරිපත් කරනවා රාමලිංගන් පාස්කරලිංගම් හිටපු මුදල් ලේකම්වරේ බ්‍රිටිෂ් වර්ජින් අයිලන්ඩ් වල පිහිටපු ට්‍රයිඩන්ට් කියන පදනම හරහා ඒ ප්‍රශ්නගත මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු මේ ලිපිය හරහා ඉදිරිපත් වෙනවා ඩොලර් මිලියන 2.6ක්, ඒ වගේම ඩොලර් මිලියන 1ක්. එතන පළවෙනි ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කරන්නේ මේ රටේ දේශපාලනයට සම්බන්ධ රාජ්‍ය ඇමතිවරයෙක් සහ ඔහුගේ ඇගේ සැමියා ඉදිරිපත් කරපු ප්‍රශ්නගත අයථාවත්කම් පිළිබඳ. ඒ වගේම දෙවන ලිපියෙන් ඉදිරිපත් කරන්නේ හිටපු රාජ්‍ය නිලධාරියෙක් හැටියට, හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් හැටියට කටයුතු කරපු ප්‍රශ්නගත ගනුදෙනු සම්බන්ධයෙන්. එනිසා මම මේ කරුණු දෙක ගත්තේ ඇත්තටම අපිට පේනවා මේ හොරාගත් ධනය විශේෂයෙන් මහජන දේපල අයථා විදියට භාවිතා කරමින්, එහෙම නැත්නම් තමන්ට තියෙන තනතුරේ බලය අයුතු ලෙස භාවිතා කරමින් ප්‍රධාන වශයෙන්ම මේ විදිහට අයථා වත්කම් උපයගන්නේ බහුතරයක් දේශපාලනඥයන් සහ සුළුතරයක් රාජ්‍ය නිලධාරීන්. එනිසා තමයි මේ රටේ මහජනතාව අතර, ඒ වගේම අපි දන්නවා විවිධ ජාවාරම්කරුවන් විශේෂයෙන් පාතාලයට සම්බන්ධ පාතාල කණ්ඩායම් විශේෂයෙන් මත්ද්‍රව්‍ය ජාවාරකරුවන් ඒ ජාවාරම් හරහා උපයාගන්න ධනය විවිධ වත්කම් බවට පරිවර්තනය කරනවා. හැබැයි මෙරට ජනතාව අතර සාකච්ඡාවක් තිබුණා, සැකයක් තිබුණා මේ වත්කම් සම්බන්ධයෙන් පෙනුමෙන් නීත්‍යානුකූල හැටියට පෙනෙන එවත්කම් සම්බන්ධයෙන් ක්‍රියා කරන්න තරම් ප්‍රමාණවත් නීත්‍යානුකූල ප්‍රතිපාදන ලංකාව තුළ නැහැ කියලා. ලංකාවේ ඒ නීති පද්ධතිය තුළ නැහැ කියලා. අපිට අල්ලස්සෝ දූෂණ විමර්ශන පනත් වගේ විවිධ අනපනත් තිබුණත්, දූෂණ විරෝධී පනත වගේ දේවල් තිබුණත්, එල ඒ පනතෙන් ලැබිලා තියෙන ප්‍රතිපාදන සහ රෙගියුලේෂන් ප්‍රමාණවත්ද කියන සාකච්ඡාව සමාජය තුළ තිබුණා. එවගේම විශේෂයෙන් දේශපාලනඥයන් සහ අතලොස්සක් වන රාජ්‍ය නිලධාරීන් කරන මේ වංචා සහ දූෂණ මැඩලීම සඳහා සහ ඒ හොරාගත් ධනය නැවත රාජ්‍යයට අත්පත් කර ගැනීම සඳහා පියවර ගත යුතුයි කියන සාකච්ඡාව සමාජය තුළ කාලයක් තිස්සේ තිබුණා. එනිසා මම හිතනවා අද දවසේ අන්නේ මහජනතාවගේ අභිලාෂය, කාලයක් තිස්සේ මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙච්ච අභිලාෂය මුදුන් පමුණුවමින් තමයි මේ අපරාධයකින් උත්පාදිත ධනය පිළිබඳ පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට පුළුවන්කම ලැබෙන්නේ. මම සුබ පතනවා අපේ අධිකරණ ඇමතිතුමාට, ඒ වගේම කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාට, අවසානයේ මේ පාර්ලිමේන්තුව තුළ ඉන්න සියලු දෙනාට මේ වගේ ශක්තිමත් පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා අර මිනිස්සුන්ගේ ඒ අහිංසක මිනිස්සුන්ගේ ඒ ජනතා අභිලාෂයන් සාක්ෂාත් කරගන්න අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. එනිසා අපි දන්නවා හැබැයි මේ වගේ පනතක් එන්න කලින් මේ පනතක අවශ්‍යතාවය දැනෙනකොට සමහර දේශපාලනඥයන් සම්බන්ධයෙන්, ඒ වගේම සමහර නිලධාරීන් සම්බන්ධයෙන් අතීතයේ පුරා විශේෂයෙන් මෑත කාලෙත් චෝදනාවට ඉදිරිපත් වුණා. මේ වගේ සමහර චෝදනා ඉදිරිපත් වෙනකොට ඒගොල්ලෝ බොහෝම උපහාසයෙන් තමයි ඒවට උත්තර දුන්නේ. අර මහජන මතය පිළිබඳ තුට්ටුවකට සලකන්නේ නැතුව එනිසා තමයි තමන්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ දහයක් ලැබෙනකොට මම නිදාගෙන හිටියේ චෙක් එක අස්සම් කළා මගේ මේස ඈඳ උඩ තමයි තියලා ගිහිල්ලේ මම ඒක ගැන දන්නේ නැහැ කියලා කියන්න තරම් මේ රටේ ඇතැම් දේශපාලනඥයෝ පුරුදු වෙලා හිටියේ අර මහජන මතය තුට්ටුවකට සලකන්නේ නැතුව අන්න ඒ වගේ උද්දච්ච විදියට තමයි ඒ මහජන මතයට එරෙහිව කටයුතු කරේ. ඒ වගේම තමයි අර ඇලෝසියස්ගෙන් අර බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් ඇලෝසියස්ගේ තෙක්පත තමන්ගේ ගිණුමට එනවා මම දැනගෙන හිටියේ නෑ. ඒ වගේ පුද්ගලෝ ඕන තරම් අපිට මුදල් එනවා කියන තරමට ඒ දේවල් සාධාරණීකරණය කරන්න මෙරටේ දේශපාලනඥයෝ පුරුදු වෙලා හිටියේ ඇත්තට මේ මහජන මතයට පිටිපස්ස හරවලා. ඒ විතරක් නෙමෙයි ගරු මූලාසනයේ මූලාසනාරු මන්ත්‍රීතුමනි, අපි දන්නවා සමහර දේශපාලනඥයෝ සහ දේශපාලනඥයේ පුත්‍ර රත්නයෝ අඩුම ගානේ තමන්ගේ වයසක ආච්චිටවත් ඉන්න දෙන්නේ නැතුව තමන්ගේ මේ උපයාගත්ත වත්කම් ලබාගල අත්පත් කරග තියෙන වත්කම් එලි කරන්නේ කොහොමද කියලා හෙළිදරව් කරන්න සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්න බැරි වෙනකොට එයාගේ ආච්චිට ලැබුණු මැණික් මල්ලකින් තමයි මේ වත්කම් ගත්තේ කියලා මේ රටේ මහජනතාවගේ බුද්ධියට නිගරු කරමින් ඒක සාධාරණීකරණය කරන්න කටයුතු කළා තියෙනවා. ඇත්තටම ඒ නිසා තමයි මේ වගේ ශක්තිමත් පනතක් අපිට අවශ්‍ය වෙන්නේ. ඒ විතරක් නෙමේ මේ මහජනතාවගේ ඒ සාධාරණ ඉල්ලීමත් විශේෂයෙන් ජාත්‍යන්තරය තුළ ලංකාවේ දේශපාලනඥයන් සහ නිලධාරීන්ගේ සම්බන්ධයෙන් ඒ වංචා සහගතව මහජන දේපළ කොල්ලකමින් අයථා ලෙස වත්කම් උපයා ගැනීම පිළිබඳ කටයුතු කරන නිසාමයි සමහර ජාත්‍යන්තර ආයතනත් අපිට ජාත්‍යන්තර වශයෙන් උත් බලපෑමක් ඉල්ලීමක් කරේ මේ වගේ පනතක් පාර්ලිමේන්තුවට ගේන්න. ඒ හරහා මේ උපයාගත් උත්පාද අපරාධවලින් උත්පාදනය කරපු වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ශක්තිමත් නීති පද්ධතියක් හදලා කටයුතු කරන්න කියන ඉල්ලීමේ ඒ ජාත්‍යන්තර බලපෑමත් අපිට අත්පත් වුණේ. ඒ නිසා අපි හිතනවා මේ පනත අද ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම මේ පනතෙන් දැනටවත් අපේ මන්ත්‍රීවරු ඇමතිවරු ප්‍රකාශ කළා වගේ විශාල අවකාශයක් ආවරණය කරමින් ඒ වගේම ඒ ආවරණය කරනකොට මේකට අදාළ වන අවකාශය මොකක්ද? ඒ වගේම ඒ අවකාශය තුල විමර්ශනය සිද්ධ කරන්න අවශ්‍ය වෙන විමර්ශන නිලධාරීන්ට ශක්තිමත් බලයක් ලබා දීලා තියෙන්නේ කොහොමද? ඒ වගේම ඒ උත්පාදනය කරපු ඒ අත්පත් කර රජයට අත්පත් කරගත්තන් පස්සේ වත්කම් කොහොමද ඒක කළමනාකරණය කියන්නේ කරණයක් කරන්න කියන එක සම්බන්ධයෙන් විශාල කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමු කරමින් ඉතාමත් හොඳ පනතක් පාර්ලිමේන්තුවට ගේන්න සමත් වෙලා තියෙනවා. එනිසා මේක ඇත්තනම ගත්තොත් අර මහජනතාවගේ ඉල්ලීම ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉල්ලීම ඇති කරමින් මේ රටේ ශක්තිමත් ඒ වගේම සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා අපිට මේ පනතින් අපිට අවස්ථාව හැදෙනවා. මම කැමති කරුණු ගණනාවක් මේක තුළ ප්‍රකාශයට පත් වුණා වගේම දැන් මෙතෙන්දී එන එක චෝදනාවක් තමයි සාමාන්‍යයෙන් අපේ රටේ සමහර අපරාධ සිද්ධ වෙනකොට සමහර අය අපරාධයට ඍජුවම සම්බන්ධ නොවුනත් ඒ අය ඒ අපරාධය දිහා එක්ක තොරතුරු වසන් කරන්න උදව් කරනවා. ඒ සඳහා තමන්ගේ තියෙන ඥාතිත්වය හිතවත්කම පක්ෂපාතීත්වය නිසා සමහර අපරාධමය කටයුතු වසන් කර දීම සඳහා කටයුතු කරනවා. හැබැයි මේ පනතේ 24 වෙනි වගන්තිය තුල අපිට පේනවා 23 වෙනි වගන්තිය යටතේ යම් වරදක් සිදු කිරීමට තැත් කරන හෝ කුමන්ත්‍රණය කරන හෝ එවැනි වරදක් සිදු කිරීමට හෝ ආධාර අනුබල ලබා දෙන යම් තැනැත්තෙකු වරදක් සිදු කරනු ලබයි. ඒ කියන්නේ වරද දිහා වරදට ඍජුවම සම්බන්ධ නොවුනත් ඒ වරදට අනුබල දීමත් ඒකට කුමන්ත්‍රණය කිරීමත් වරදක් බව මේ පනත තුළ සඳහන් වෙනවා. ඒ වගේම විසිහතර වගන්තියත් පනස්සට වගන්තිය විශේෂයෙන් විමර්ශන නිලධාරීන්ට මේ ඩිජිටල් එවිඩන්ස් හරහා කොහොමද ශක්තිමත් විමර්ශන කටයුතු කරන්න අවස්ථාව ලබා දෙන්නේ කියන එක සම්බන්ධයෙන් උත් ඉතාමත් හොඳ කටයුතු මේ සම්බන්ධයෙන් ආවරණය වෙලා තියෙනවා. අවසාන වශයෙන් මේ සාකච්ඡාව තුළ අපිට සමහර අය කිව්වා මේ දූෂිත ක්‍රමයට අපි විරුද්ධයි, ඒ නිසා තමයි අර මහින්ද රාජපක්ෂ මහත්මයාගේ මුල් කාලයෙන් උදව් කළා පස්සේ කාලයෙන් අයින් වෙලා ගියේ කියලා දූෂණය පිළිබඳ මතවාදයේ ප්‍රතික්ෂේප කරපු නිසා තමයි කටයුතු කරේ කියලා. හැබැයි පහුගිය දවස්වල මාධ්‍යවල දැක්කා අර දූෂණය ප්‍රතික්ෂේප කළා කටයුතු කරපු ඒ මහත්තුරු අර ඒ මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක එකට හිටගෙන දූෂණ වංචාවල යෙදිත් අය තමන්ගේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් නායකයන් බවට පත් වෙලා තියෙනවා. එහෙම කෙනෙක් තමයි පහුගිය කාලේ ওই අනුරාධපුර පැත්තේ හිරේ ගියා කියලා අපිට ආරංචි වෙලා තියෙන්නේ. අන්නේ මහත්තයාගේ දිස්ත්‍රික් නායකයෙක් ඒ කෙනෙක් විතරයි. තවත් අය පෝලිමේ ඇති, ඒක අවශ්‍ය වන අධිකරණ කටයුතු කෙරේ. ඒ වගේම මේ පනතට ඍජුවම අදාළ නොවුණත් පුංචි කාරණයක් සඳහන් කළා මම අවසන් කරන්නම්. සාමාන්‍යයෙන් අපි දන්නවා මහජන නියෝජිතයේ හැටියට විශේෂයෙන් මේ පාර්ලිමේන්තුව තුළ තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව ලැබිය යුතුයි සහ ඒ වරප්‍රසාද පනත අනුව ඒ අවස්ථාව ලැබෙනවා. හැබැයි කෙරෙන ඕනම අදහස් ප්‍රකාශ කිරීමක් ඒ වරප්‍රසාද පනත වරප්‍රසාදත් එක්ක
ඔබතුමාගේ
සදාචාරාත්මක සීමාවන් උල්ලංඝනය කිරීමෙන් කිසිම කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපි දන්නවා සාපේක්ෂ වශයෙන් ගත්තහම මෑත කාලේ මේ පාර්ලිමේන්තුව ඉතාමත් පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ ඉතාමත් හොඳ සංවාදශීලී සාකච්ඡාවක් හදන්න අවස්ථාව ලැබිලා තියෙනවා. හැබැයි අපිට කනගාටුයි, එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා මෙන්න මේ සදාචාර සීමාව තේරුම් ගන්නේ නැතුව. ඒ වගේම තමන් මෙතෙන්ට පත් කළා එව්ව මේ මහජනතාවගේ අභිලාෂයන් තේරුම් ගන්නේ නැතුව කටයුතු කරන එක. මම එතෙන්දී ඇත්තටම ඒ මන්ත්‍රීවරයා හෝ දෙන්න නියෝජනය කරන ප්‍රදේශයේ ජනතාවට ඒ වගේම ඒ ජනකොට සම්බන්ධයෙන් කනගාටුවෙන් පත් වෙනවා. මොකද අපි හිතන්නේ නැහැ මේ පුද්ගලයක් විදිහට ඒ කට්ටිය කරන කටයුතු කිසිසේත්ම ඒ රටේ ඒ ඔවුන් නියෝජනය කරන මහජනතාවගේ අභිලාෂයන් කියලා.
එනිසා නමුත්
අවසාන වශයෙන් මම කියන්න කැමතියි මේවා දිගින් දිගටම සිද්ධ වෙනවා නම් එක් පැත්තකින් මේ ගෞරවනීය සභාවේ අවඥාවට ලක්වීමක්, අපහාසයට ලක්වීමක් විතරක් නෙමෙයි, ඒ මන්ත්‍රීවරු මේ සභාවට පත් කළ යුතු එව්ව ජනතාවටත් කරන අසාධාරණයක්. ඒ නිසා අපි මේ වගේ කරුණු සම්බන්ධයෙන් මීට වඩා සැලකිල්ලට ගත යුතුයි කියලා මම සඳහන් කරමින් මම අවසන් කරනවා. බෙහෙවින් ස්තුතියි.